අපි මේ අවුරුද්දේ අපි බලමු උත්සාහ කරලා يعني දිගින් දිගට 21 වසරේ මතුවෙන ප්‍රශ්නයක් තමයි මේ ඒක කොහොමද මාක්සාදී සාකච්ඡා වෙන මූලධර්ම කොහොමද ලකන්‍යානු මනෝවිශ්ලේෂණය තුළ තහවුරු වෙන්නේ. දැන් ඒ කියන්නේ මෙන්න මේ වගේ දෙයක් සරලවුත් එහෙම කියන්නේ අපි දන්නවා ධනිෂ්වරගමේ කියලා කියන්නේ ඒක නිර්වචනය කරොත් ධනිෂ්වරගමේ සාරාංශගත කරොත් මෙන්න මේ වගේ ඒක මාක්ස්ම කැපිටල් එකේ කියන දේ සිංහල පරිවර්තනය කරොත් මෙන්න මේ වගේ ධනවාදී නිෂ්පාදනය anu හුදු භාණ්ඩ නිෂ්පාදනය පමණක් නොවේ. හරයාත්මක ලෙස එය අතිරික්ත වටිනාකම නිපදවන්නකි. කම්කරුවා හෝ වැඩ කරන්නා වැඩ කරන්නේ තමන්ට නොව ප්‍රාග්ධනයට. තමන් වෙනුවෙන් පමණක් නිෂ්පාදනය කිරීම තවදුරටත් සෑහෙන්නේ නැත. ඔහු ඇය අතිරික්ත වටිනාකමක් නිපද විය යුතුය. වැඩ කරන කම්කරුවා යනු ප්‍රාග්ධන හිමියාට නිෂ්පාදනය කරන්නාය. ඒ අනුව නිෂ්පාදනීය කම්කරුවෙක් යනු වාසනාවේ කොටසක් නොව අවාසනාවන්තයෙකි. කියන්නේ ඒක තමයි නිර්වචනය. ඒ කියන්නේ දැන් අපි උත්සාහ කරන්න ඕනේ දෙයක් තමයි ලංකාවේ මේක උත්සාහ කරලා නැහැ කවදාවත්. ලංකාවේ නෙවෙයි ලෝකෙත් මේක උත්සාහ කරලා නැහැ. නමුත් අපි මේ මූලික ප්‍රවාදයේ ඉදිරිපත් කරන මෙන්න මේ වගේ දෙයක්. තවම අපිට වටහා ගන්න බැරි වෙලා තියෙන දෙයක් තමයි ධනවාදයේ මේ අපි මේ ජීවත් වෙන යුගයේදී කාටවත් බැරි වෙලා තියෙනවා මේ පම්පෝරි කතා හැරුණු විට මේ ප්‍රඥාලට එරෙහිව සමාජ සංවිධානය කරන්න. ඉස්සර නම් මේකට කිව්වේ ප්‍රඥාලට එරෙහිව ශ්‍රමය සංවිධානය කිරීම කියලා. එහෙම බැරි වෙලා තියෙනවා තාම. එතකොට ඒක නිකන් කයිවාරු වෙලින්න පුළුවන්. නමුත් ඒක කරන්න බෑ කාටවත්. ඒක අපේ රටේ විතර නෙවෙයි යුරෝපේ කරන්න බෑ, ඇමරිකාවේ කරන්න බෑ, චීනේ කරන්න බෑ, ඉන්දියාවේ කරන්න බෑ, ලංකාවේ කරන්න බෑ. නිකන් ඔය ලිම් මැඩියෝ ඉතින් එක කතා කියන්න පුළුවන්. නමුත් මේක කරන්න බෑ කියන එක කවුරු පිළිගන්නද කියලා. එතකොට කරන්න බැරි නම් කොහොමද අපි තේරුම් ගන්නේ? කියන්නේ සරලවුත් එහෙම විශේෂයෙන් ගෝලීය කර්ණයත් එක්ක මේක මම හිතන්නේ නික් බීම්ස්ගේ පොතේ පැහැදිලිව සාකච්ඡා කරනවා. තවදුරටත් කම්කරුවාගේ අනාගතය සුභ සාධනය කිරීමේ හැකියාවක් නැහැ කියලා මේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහයට හෝ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී ඉතින් ඒක තමයි පොලිටිකලි දේශපාලනිකව තියෙන අදහස. ඊළඟට අපි තේරුම් ගත යුතු දෙයක් තමයි මූලික වශයෙන් විශ්වවිද්‍යාල සේවසේ ආරම්භයේදී ලෙනින් සත්‍යය කේන්ද්‍ර කරගෙන නිර්මාණය කරපු ගොවියන් සහ කම්කරුවන්ගේ ව්‍යාපාරයේ බොල්ෂෙවික් විප්ලවයට පසු එවැනි ආකාරයේ සත්‍ය මත පදනම් වූ ව්‍යාපාරයක් ගොඩනගන්න බැරි වෙලා තියෙන පාටව. බොරුව මත තමයි ගොඩක් සංවිධානය කරලා තියෙන්නේ. ඒ කියන්නේ මේක අපිට කියන්න පුළුවන් කිව්. ඒ කියන්නේ අපිට මේ කියන්න පුළුවන් කියුබන් විප්ලවයේ ඉඳලා නිකරගුවන් විප්ලවය වෙනකම්ම වියට්නාම් විප්ලවය දක්වා 75 79 අවසාන වූ නිකරගුවන් විප්ලවය 75 වියට්නාම් අපි දැන් වෙනකොට දන්නවා මේ සියලු මේ සමාජවලට නැවත ධනවාදයට යන අය වෙන දෙයක් නෑ කරන්නේ. එතකොට අපිට තේරෙනවා බොරුවක් වටේ සංවිධානය කරලා තියෙන කියලා. මේතර අපේ කලාවේ කොහොමද බොරුවක් වටේ තමයි වාමාංශික දේශපාලන ව්‍යාපාර මැදගත කරන්නේ. මෙතන මම පැහැදිලි කරොත් සත්‍ය වටා කියලා කියන්නේ මිනිස්සු සංවිධානය කිරීමේදී එම ව්‍යාපාරයට සත්‍යයෙන්නේ පිටදී. ඒ සත්‍යය පිටදී එනකොට ඒ අවශෝෂණය කරගන්න නැතුව ප්‍රතික්ෂේප කරන ඕනේ වෙන ව්‍යාපාරයක් බොරුවක් කියන එක අපි කියන්නේ. දැන් උදාහරණයකට අපේ ව්‍යාපාරයේ සත්‍යවාදී කියලා අපි කියන්නේ අපිට බාහිරින් යම්කිසි කවුරු හරි අපි ගැන සත්‍යයක් කිව්වම අපි ඒක අවශෝෂණය කරගන්නවා. වෙන ලංකාවේ ඕනෑම ව්‍යාපාරයකට සත්‍යය එළියෙන් කිව්වම ඒක කිසිසේත් අවශෝෂණය කරන්නේ නැහැ. ඒකයි බොරු වටක් කියලා කියන්නේ. අපි හිතමු ජනතා විශ්වවිද්‍යාලයට අපි කිව්වම මෙන්න මෙහෙම දෙයක් කියලා ඒගොල්ලෝ ගන්නෑ. මන්නේ අපි කියන්නේ. අපි කියනවා අපේ ව්‍යාපාරයේ මැදේ මුදල් නැහැ කියලා. ඒ කියන්නේ අපේ ව්‍යාපාරය සංවිධානය කිරීමේදී අපිට සල්ලි නැහැ කියලා. මේ වෙලාවේ ඒක ඇත්තක් නේ. දැන් කොයි වෙලාවකරි පත්තරයක ගියොත් එහෙම මේ අපේ accounts බලලා මෙන්න මෙච්චර කෝටි ගාණක් තියෙනවා කියලා අපි බොරු බාර ගන්නවා. අන්න ඒක මේ කියන්නේ. ඒත් අපි මේ කියන්නේ ඇත්ත. අනිත් ඕනෑම වාමාංශික ව්‍යාපාරයක් කියන්නේ බොරු. ඒ බොරුව කියද්දී මෙන්න මෙහෙම කියනවා. ඉතිහාසය අපි නිවැරදි කරයි කියලා. ඒ කියන්නේ දන්නේ නැති මොකද්ද ඉතිහාස සංකල්පයක් ගැනල ඉවරෙලා කියනවා මෙන්න මේගොල්ල කවදා හරි නිවැරදි කරලා. එහෙම නිවැරදි කරමු ව්‍යාපාර ලෝකෙක හොයන්නේ නැහැ. මේ මොහොතේ ලෙනින් කිව්වේ මේ මොහොතේ සත්‍යවාදී වෙන්න ඕනේ. මේ මොහොතේ. මේ මොහොතේ අපි පමණයි සත්‍යවාදී. අපි කියන දේ තමයි. හැබැයි ඒ වගේම මේකේ අභියෝගය තමයි අපිට කවදා හරි අපි තුමු ඉස්සරහට සල්ලි හම්බුනොත් එහෙම අපි කියන්නත් ඕනේ ළඟට. අනික අපි කියන්නේ අපිට දවුන සල්ලි හම්බුන අනිවාර්යෙන් අපි කියනවා. ඔන්න දැන් අපි සල්ලි හම්බෙලා තියෙන්නේ. දැන් උන අපේ ව්‍යාපාරයේ අපි මුදල් වියදම් කරනවා මේ සමාජ සංවිධානය කරන්න. ඉතුරු ඇය එහෙම සංවිධානය කරන්නේ නැති සංවිධානය කරන්නේ නැති එකට තියෙන බොරු තර්ක. CID කාරෝ අපි පස්සෙන් එනවා අරමුණ. මේ වගේ දිනු යුගයක අන්තර්ජාලයේ ඊටම දිනු යුගයක ටෙලිෆෝන් ඕනෑම විප්ලවවාදීකු ටෙලිෆෝන් 3-4 දින විප්ලවවාදීන්ට. ඒව කන්ටැක්ට් කරපු ගමන්ම ගාන වෙන්න පුළුවන් ටක් ගාලා. බැංකු ඔක්කොම ඉන්ටර් රිලේට් කරලා තියෙනවා. ඊළඟට මනි ලොන්ඩරින් ඔක්කොම ආයතන මේ මේ සංවිධානය වෙන හැටි මේ වෙනකොට දන්නවා CID එක. ඒතර කවුරු හරි කියනෝ නම් එහෙම මේ හොර රහසේ දල් ටික තියාගෙන ඉන්න ඕනේ නැත්නම් අපි රාජ්‍ය දැනගන්නවා කියලා ඒක අනුමමු පටියක්. නිකන් ඕවා කිව්වට ගන්නෑ මෝඩයන්ට. ඒතර මම මේ කියන්නේ මේ සත්‍ය කියලා මම අදහස් කරේ මොකටද කියලා. සත්‍ය කියන්නේ අපේ ව්‍යාපී අපි ඉන්න අපේ අපේ ව්‍යාපාරය කියන්නේ මේ අපේ නෙවෙයි. අපි කියන්නේ සමාජයේ විප්ලවවාදී වෙනස් කරන්න යමු සංවිධානයක් තියෙනවා නම් ඒ සංවිධානය මැදිගත කරන්න ඕනේ සත්‍ය වටා කියන එකයි මේ කියන්නේ. නමුත් ප්‍රශ්නේ වෙලා තියෙන්නේ මේකයි. එහෙම සත්‍ය තිබුණයි කියලා අපිට එහෙම සංවිධානය කරන්න බෑනේ. දැන් අපි සත්‍යවාදී අපි 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 කිව්වට එහෙම සත්‍යවාදී කියලා කවුද අපි පිළිගන්නේ? ඇයි එහෙම නොවෙන්නේ? මාධ්‍ය නිසා. ඒ අපි දැනගත යුතුයි මාධ්‍යය සහ විප්ලවවාදී දේශපාලන ව්‍යාපාර අතර මේ අතරමැදි කියන මාධ්‍ය කියලා. ඒ කියන්නේ සර්ලබෝ සිරිගන් සිංහලයි. නේද? සිරිගන් සිංහ අපේ ව්‍යාපාරයේ සත්‍ය ගෙනියන ඒ කියන්නේ ලංකාදීප පත්‍රයේ ඉරිදා ලංකාදීප පත්‍රයේ අපිට ඉන්ටර්විව් දීලා ඉන්න අපේ පණිවිඩය ගෙනියනවාද මේ සිරිරන්ස කිය පිස්සු දෝහින් කියලා අපිට පිස්සුද මේගොල්ලෝ බලයට આવොත් එහෙම මුලින්ම වෙන්නේ අපි වගේ වුණු ගෙවල් වලට අරිනෝ කියලා කියනවා. ඉතින් ඒ නිසා මම මේ කියන්නේ ඒ නිසාම මේ අපි මේ එහෙම සත්‍යවාදී කියලා මේ අපි කියන අදහස සමාජයට යන්නේ නැහැ. ඒක මැදේ ඉන්නවා විවිධ සංස්කරණය කරන මේක වෙනස් කරන මිනිස්සු. ඒකත් අපි දරමු. ඊළඟට මේ නිසාම මේට වඩා ලොකු අභියෝගයක් තියෙනවා. ඒක තමයි මම ඇත්තටම අද කතා කරන්න ඉන්නේ. ඒ තමයි අපි මාක්ස්වාදීව හැටියට දන්න දෙයක් තමයි අතිරික්ත වටිනාකම. දැන් කොහොමද ඊට පස්සේ 68 ශිෂ්‍යාරගලයේ හරහා අපිට ආව අලුත් අදහසක් සර්ප්ලස් වියුස් සම්සේ නැත්තම් ඒ කියන්නේ අපි හිතර කියනවා මේ අතිරික්ත විනෝදය කියලා. දැන් ගැටලුව තියෙන්නේ මේ දෙක කොහමද මේ දෙක අතර තියෙන සම්බන්ධය ගොඩනගන්නේ කියන එක. ඒ කියන්නේ අතිරික්ත වටිනාකමයි අතිරික්ත විනෝදය කියන එක. දැන් ඒක කෙරිලා නැහැ ලෝකෙ. ওই දෙක එකට එකතු කරාම තමයි 21 වෙනි සියවසේ යම් කිසි ආකාරයක සමාජයේ විප්ලවවාදීව තේරුම් ගන්නත් විප්ලවවාදීව වෙනස් කරන්නත් පුළුවන් වෙන්නේ. එතකොට අපි මේ ක්‍රියාවලිය තේරුම් ගැනීම සඳහා අපි මූලික වශයෙන් යොමු වෙන්න ඕනේ යම්කිසි වචනයකට. ඒ තමයි මේ ඒ වචනේ හරි තේරුම අපි වටහා ගන්න ඕනේ. ඒක බොහෝ වෙලාට වටහාගෙන තින්නේ විවිධ වෙනත් අදහස් වලින්. ඒ කියන්නේ මේ නොලෙජ් එහෙම නැත්නම් දැනුම කියන්නේ මොකක්ද කියන එක. සාමාන්‍යයෙන් අපේ රටේ ලෝකෙත් දැනුම කියලා කියන්නේ සාමාන්‍යයෙන් දැනුම කියන එක සාකච්ඡා වෙන්නේ බලය කියලා. ඊට අමතරව දැනුම කියන එක පිළිගැනීමක් ඇති කරන දෙයක් හැටියට ඒ කියන්නේ දේශපාලන සම්බන්ධයක් හැටියට ගත්තම මේ දැනුම කියන එක කෙනෙකුට පිළිගැනීමක් ඇති කරන දෙයක් කියලා අදහසක් තියෙනවා. රෙකග්නිෂන් කියන එක. නමුත් අපි දැනගත යුතු දෙයක් තමයි මේ දැනුම කියන දේ සම්බන්ධයෙන් අපි වටහා ගන්න ඕන එකක් තමයි නොලෙජ් කියන එක සම්බන්ධයෙන් මිෂෙල් ෆූකෝ ඒ අදහස තමයි මම හිතන්නේ වැඩිපුර සාකච්ඡා වෙලා තියෙන්නේ. ෆුකෝ කිව්ව දෙයක් තමයි මේ දැනුම කියන එක මිනිසුන්ව ශික්ෂණය කරනවා කියලා. නැත්තම් මේ කියන්නේ යම්කිසි ආයතනගත කිරීමක් කරනවා කියලා. නමුත් අපි අපි ඊට වඩා පොඩ්ඩක් ඉස්සරහට ගියෝ දැනුම කියන්නේ මොකද්ද කියලා. බොහෝ විට මේ මිෂෙල් ෆූකෝගේ අදහස පවා නියම ධනේශ්වර සමාජයකදී දැනුමට තියෙන තිබිය යුතු ਵਿਚාරේ නෙවෙයි තියෙන්නේ. අපි ගත්තොත් එහෙම මිෂෙල් ෆූකෝගේ අපි මේ ඉස්සෙල්ලා සාකච්ඡා කළා තියෙනවා Discipline and Punish, History of Sexuality මේ වගේ Birth of Clinic මේ වගේ දේවල් වල දැනුම කියන එක වෛද්‍ය දැනුම මේ වගේ විවිධ දැනුම් වර්ග තියෙනවා. මේ දැනුම් වර්ග විසින් මිනිසාව පාලනය කරනවා කියන අදහස තමයි අපිට තියෙන්නේ. එතකොට නමුත් අපි වටහා ගත යුතු දෙයක් තමයි අපි මෙතනදී මාක්ස්වාදී අර්ථකින් දැනුම කියන එක පාවිච්චි කරොත් දැන් උදාහරණයක් කියනවා නම් අපිට අපේ ව්‍යාපාරයේ මේ දැනුම් සම්බන්ධයෙන් විවේචනයක් තියෙනවා. ඒ කියන්නේ අපේ ව්‍යාපාරයේ ඇතුළෙන්මත් ඒකට විවේචනයක් තියෙනවා. මට හිතෙන්නේ ඒ අපේ ව්‍යාපාරය සම්බන්ධයෙන් තිබෙන මේ ਵਿਚාරය පූර්ව ධනේශරයි. නැත්තම් ෆුකෝ වාදී. يعني ෆුකෝ දැනුම ගැන තේරුම් ගන්න විදිහ තමයි මේ කියන්නේ. දැන් උදාහරණයකට මෙන්න මෙහෙම. මෙන්න මේ ਵਿਚාරය. මේ 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 ਵਿਚාරය මේ ඉස්සෙල්ලත් අපි සාකච්ඡා කරලා තියෙනවා ඒක එක විවිධ දෘෂ්ටි කෝණ වලින්. අද තමයි මම හිතන්නේ මේ විකසිත ආකාරයකින් කතා කරන්නේ. දැන් මෙන්න මෙහෙම දෙයක් අපිට තියෙන විවේචනය. ජනතා විමුක්ති පෙරමුණෙන් අප වෙනස් වන කරුණු මූලික දෙකක් අපිට මෙහෙම ගන්න පුළුවන්. විශාල දැනුමක් සංවිධාන අවකාශයේ සැරිසරන. ඒ කියන්නේ මොකද්ද? දිගින් දිගට ඇදී යන කල්ගත වන පන්ති ආකෘතියක් කියන එක. ඒ කියන්නේ අපේ සංවිධානය ඒ කියන්නේ මෙන්න මෙහෙමයි මේ කියන්නේ. ජවිපෙට නැති සමාජ සම්බන්ධයක් අපිට මුර ගැහෙනවා. එනම් දැනුම. ඒ කියන්නේ දැනුම සම්ප්‍රේෂණයට අදාළව. ඒ කියන්නේ සංවිධාන අවකාශයේ ගුරුවරයෙක් හැටියටත් දේශපාලන අවකාශයේ දේශපාලකෙක් ලෙස. මේ දේශපාලන අවකාශය හරහා සංවිධානයේ සංවිධාන අවකාශයට යම්කිසි කෙනෙක් එන්නේ සමාජ ප්‍රශ්නවල ආධිපත්‍යයට යටත් වෙලා නෙවෙයි දැනුමේ ආධිපත්‍යයට යටත් වෙලා. ජවිපේ අවකාශයේ සැරිසරන අවම දැනුමක් තිබෙන සංවිධායකයාට දේශපාලකයාට අරගල කරුවාට යටත් සීමිත දැනුමක් යටත් දැනුම සීමිත වුණත් එක්ස් අවකාශයේ සැරිසරන උපරිම දැනුම සංවිධායක දේශපාලකයා යටපත් කරගෙන දැනුම කියන්නේ නොදැන සිටීමේ කැමැත්ත දැනුමෙන් ගොඩනැගෙන ට්‍රාන්ස්ෆරන්ස් සම්බන්ධ කියන්නේ ට්‍රාන්ස්ෆරන්ස් එක දන්නා කෙනා පිළිබඳ ප්‍රතිරූපෙට නොදැන සිටිනා පිළිබඳ අශෝභනකාරී වර්ධකාරී ස්වයංපීඩිත ස්වරූපයට ප්‍රතිරූපයකට පෙරලෙනවා. එක පැත්තකින් දැනුම සම්ප්‍රේෂණයේ සමාජ සම්බන්ධය කියන්නේ සෝපීඩක අඥාන ස්වරූපයක් ගන්නවා. එමගින් ගොඩනැගෙන යටහත් මානසිකත්වයේ දැනුම සම්ප්‍රේෂණයේ නොවීම අරගල් අරුවා වෙනුවට දන්නා දැනුම හඹා යන කෙනා එනත්තම් සුමිච්ඡාමින්ද වැනි පුද්ගලයන් ඉස්මත්තට හේම දැනුම ව්‍යාහාරික නොවීම පිළිබඳ ගැටලු ලෝකේ සංකල්පීකරණය කරගත හැකි අරගලකරුවෙක් වෙනුවට පැමිණිල් කරුවෙක් බිහි වෙනවා. එක් අවකාශය තුළ ඒ කියන්නේ අපේ දේශපාලන ව්‍යාපාරය තුළ බහුගුණ දෙනවා. නමුත් ඒ කියන්නේ ඒ අනුව දැනුම කියන ගැටලුව කියන්නේ දැනුම කියන දේ අරගෙන අපිටම චැලෙන්ජ් කරන අය බිහි වෙනවා මේ ක්‍රියාවලිය නිසා. එනම් චැලෙන්ජ් කරන කෙනා බිහිවන ක්‍රියාවලිය එවිට මේක විසඳන්න පුළුවන් වෙන්නේ සංවිධානයේ ගොඩනගන ආකාරය මත. උදාහරණයකට සුමිත් තුල නෙවෙයි ගැටලුව තියෙන්නේ සුමිත් හැදුණු ක්‍රියාවලිය. සුමිත් චාමින්ද කියන්නේ කියන්නේ එනම් පුද්ගලයා නෙවෙයි සංවිධාන ක්‍රියාවලිය. එන සුමිත්ව සිලෙක් කිරීම කොහොමද පොතපත කියවීමට ආශා සුමිච්ඡාමින්දර පොද්දීම ඒ කියන්නේ වරහන් ඇතුලේ සුමිච්ඡාමින්දර පොද්දී සුමිච්ඡාමින්දර පොත් කියවීම අරගලයක් නෙවෙයි පුරුද්දක්. ඊළඟට එයාම කන්ට්‍රෝල් කරන්න ගැළපෙන ශක්තිමත් හා විශ්වාසදායක නායකයන් නැතිවීම සුමිච්ඡාමින්දර වෙන ජීවන ක්‍රමයක් නඩත්තු කරන්නට ඉඩ දීම එතකොට දැනුම මධ්‍යම පන්තිකකරණය වෙනවා. සුමිත් පොත් කියවන නිසා සංගරාවලට ලිපි දෙන නිසා නායකයෙකු ලෙසින් සමාජය තුළ විකාශය වීම ඊනකට සුමිත්ත කන්ට්‍රෝල් කරන්න බැරුව ගියේ සංවිධානයේ සංගත භාවයේ බිඳ වැටෙනකොටමයි. ඒ කියන්නේ සුමිත්තාමින්දගේ වචන වලින් කියනවනේ මේ කුකුල් කොටුවේ සංගත භාවයේ බිඳ වැටෙනවා. ඒ කියන්නේ කුකුල් කොටුවේ ගිදොරවල ඒ කියන්නේ හෝතම් වෙපැන්න වෙලාව. ඒ කියන්නේ අපි සුමිත්තාමින්ද මේ සුමිත්තාමින්ද කිව්වේ අපේ සංවිධාන රටාව කුකුල් කොටුවක් කියලා. ඒක කුකුල් කොටුව වල සාමාන්‍ය කුකුල් කොටුව ලොකුවට අවුල් වෙන්නේ හෝතම් වෙපැන්න. ඒ කියන්නේ හෝතම් වෙපැන්නම තමයි එතකො කුකු කොටු කුකුල එහෙම ගොඩක් ඇගේ බිලි කාලා අරෝණ වෙලා කුකුල නැතිලා පොවෙන්ද ගන්නවට කුකුල වටු. ඒක තමයි ආයි කියන්නේ. ඒ අනුව එතකොට එයාව කන්ට්‍රෝල් නැති, يعني එයා පිළිබඳ අපිට කන්ට්‍රෝල් එක නැතිලාගේ සංවිධානයේ සංගත භාවයේ බිඳ වැටෙනකොටමයි. ඒතුන් සංවිධානයේ සංගත භාවයේ බිඳ වැටීමත් අර ක්‍රියාවලියේම ඵලයක්. ඒ අනුව අපි ඉතා හොඳින් නාභිගත විය යුතු කරුණ නම් කේන්ද්‍රීය ගැටලුව විදිහට මට පෙනෙන්නේ සංවිධානයේ පිළිබඳ ගැටලුවක් ලෙසයි. අපි මෙන්න මෙතන හරි වැදගත් දෙයක් කියවෙනවා. අපි දැනුම නැවති වෙනත් දේශපාලන සංවිධාන සෙල්ලම් නොකරපු සතෙක් එක්ක ගනුදෙනු කරමින් ඉන්නවා. අපි දැනුමට අදාළ සමාජ සම්බන්ධතා හැදෑරිය යුතුයි. නමුත් අපිට සංවිධානයේ ගොඩනැගීමේදී දෛනික වාර්ෂික උපාය උපක්‍රම සැලසුම් ගත කරෙන්නේ නැහැ. මට කෙටියෙන් කියන්න ඕනලා තිබුණේ අපේ සංවිධානයේ දැනුම සම්බන්ධයෙන් අපේ සංවිධානය තුළ දැනුම නිර්වචනය වෙච්ච විදිය, දැනුම කියන එක තේරුම් ගත්ත විදිය මට එකයි කියන්න ඕනේ. මං කියන්නේ ඔන්නෝය දැන් ඔබට අපිට අද වෙනකන් හරියට උත්තර සංයුක්තව අපිට මේක කියන්න බැරි වෙලා තිබුණා. දැන් අද අපි සාකච්ඡා කරන්නේ මෙන්න මේ නිර්වචනය හරියට. ඒ කියන්නේ මේ අපි දැනුම කියන්නේ, ඒ කියන්නේ අපේ වගේ ව්‍යාපාරයක් දැනුම කියන්නේ ඕකටද? ඔන්නෝය කියන එකට. ඔය කිව්ව දැනුමට ඔක ඇත්ත. සාමාන්‍යයෙන් ගමෙන් නගරයට ලංකාව වගේ රටක අපි දන්නවා ලංකාවේ පරාදීන දැනුෂන් ක්‍රමයේ විසින් ලංකාවේ නගරය සංවර්ධනය කරනවා, ගම ඌණ සංවර්ධනය කරනවා. එතකොට ගමෙන් මෙතන ගැටලුව වෙන්නේ එතකොට ගමේ ස්වාධීනව ස්වායත්තව ජීවත් වෙන කෙනෙක් නෙවෙයි, නගරය තුල ස්වායත්තව ජීවත් වෙන කෙනෙක් නෙවෙයි, අතරමැදිය කියන්නේ ගමෙන් නගරයට එන්න නගරය තුල පදිංචි වෙන කෙනා. ඒ කියන්නේ එයා තමයි අන්තරාභවිකය කියලා කියන්නේ. ඒ අතරබවිකය කියලා කියන්නේ හැම වෙලාවෙම අර පොළවේ, ඒ කියන්නේ යම් කිසි ශරීරයක් හොයනවා, ශරීරයෙන් පිට වෙලා තියෙනවා. අතරබවිකය කියන්නේ බුද්ධ ධර්මයේ කියන්නේ එහෙමනේ. ඒ කියන්නේ මරි එක පැත්තකින් මැරිලා. එක පැත්තකින් අලුත් උත්පත්තියක් ඇවිල්ලා නැහැ. ඒ නිසා භවයේ සැරිසරනවා අහසේ. හැබැයි සැරිසරන ගමන්ම මේ පිළිසිඳ ගන්න හොඳ කුසකුත් හොයනවා. හොයනකොට තමයි ඔය නගරේ ඉන්න ගෑනුන්ව, සුදුහම තියෙන ගෑනුන්ව අර අන්තරාභවිකයට ලස්සනට පේන්න ගන්නවා. ඒතර මේ අපි තේරුම් ගත යුත්තේ මෙන්න මේ අන්තරාභවිකයා දැනුම ගැන කියෝ ටික තමයි මම අර මෙච්චර වෙලා කිව්වේ. අන්නේ දැන් අන්තරාභවිකයාට දැනුම පේන විදිය මම කිව්වේ. නමුත් මේ විද්‍යානුකූලව දැනුම නිර්වචනය කරපු විදිය නෙවෙයි ඔය කිව්වේ. අපි බලමු කොහොමද මාක්ස් වගේ කෙනෙක් දැනුම ගැන නිර්වචනය කරන්නේ කියලා. ඒ ෆූකෝට ඉස්සෙල්ලා මේක කරේ. සාමාන්‍යයෙන් අපිට විශ්වාසයක් තියෙනවා ෆූකෝට වඩා දැනුම සම්බන්ධයෙන් මේ කියන්නේ මාක්ස්ට තියෙන්න ඕනේ අඩු දැනුමක් කියලා. මොකද මාක්ස් කලින් ජීවත් වෙච්ච කෙනෙක්. මේ ෆූකෝට ඉස්සෙල්ලා. නමුත් අපි තේරුම් ගත යුතු දේ තමයි කියන්නේ මාක්ස් කියන මෙන්න මෙහෙම දෙයක්. මාක්ස් කියනවා මනුෂ්‍ය වර්ගය ක්‍රියාත්මක ක්‍රියා කරන්නේ හොඳ සීබුද්ධියෙන්. ඒක තියෙනවා පොඩි ගැටලුවක්. මේක වික්ටෝරියා යුගයේ කිව්ව කතාවක්. මාක්ස් කියනවා මිනිස්සු ක්‍රියා කරනකොට ක්‍රියා කරන්නේ හරි සීබුද්ධිය කියලා. හැබැයි එතනදී යාට අමතක වෙච්ච දෙයක් තමයි මිනිසුන්ට අවිඥානයක් තියෙනවා කියන එක. එන්නේ අවිඥානය කියන එක යා වටහා ගත්තේ නැහැ. දැන් ඊළඟට අපි කල්පනා කරමු මෙන්න මෙහෙම දෙයක්. අපි මේක කොහොමද දැන් මේක තමයි අමාරුම තැන. ඒ කියන්නේ මෙහෙම ගමු. ධනේශ්වරමයේ නිර්මාණය වෙන්නේ ඉස්සෙල්ලා තිබුණේ වැඩවසම් ක්‍රමය. හරි. ඒ කියන්නේ වැඩවසම් ක්‍රමයේ තුල මොකද සිද්ධ වෙච්ච ක්‍රියාවලිය? සිද්ධ වෙච්ච ක්‍රියාවලිය තමයි යම් කිසි මිනිහෙක් තමන්ගේ ශ්‍රමය වගුරනවා තමන්ගේ ස්වාමියාට. අපි ඒකට තමයි කිව්වේ මාස්ටර් ස්ලේව් කියලා. මාස්ටර් ස්ලේව් කියන්නේ ඒ කාලේ යම්කිසි මිනිහෙක් තමන් වෙනුවෙන් නෙවෙයි වැඩ කරන්නේ, වෙන වෙන කෙනෙකුට වැඩනවා. ඒතර මේ මේ මෙයා මේ කරන වැඩේ ශ්‍රමයෙන් ශ්‍රමය වර්ක් කියලා කියනවා අපි ඒකට. ඒ වැඩ කරගෙන යනකොට ඒ වැඩ කිරීමේ ඵලය ෆෘට් එක අපි ඒකට කියනවා. ඒ කියන්නේ ඒ ඵලය යන්නේ මාස්ටර්ට කියන එකයි මේකේ. දැලසෙ කිව්වොත් එන්නේ අපිට තේරෙනවා තුප වංශයේ රුවන් එල්සය ගත්තා. ඒ වැඩගල්ල ගිහිල්ලා තියෙන්නේ කාටද? එළියට ගිහිල්ලා තියෙන්නේ. ඒ කියන්නේ ආගම වෙනුවෙන් ගිහිල්ලා තියෙන්නේ. එයාට නෙවෙයි. අන්න ඒකයි මේ කියන්නේ. එතකොට අපි කල්පනා කරොත් මෙතනදී අපි තේරුම් ගත යුතු දෙයක් තමයි කියන්නේ වැඩ කරන, ඒ කියන්නේ කිසිදු කෙනෙක් වැඩ කරද්දිම ඒ වැඩ කිරීමේ ක්‍රියාවලිය ඇතුලේ අපි නොදනුවත් විනෝදය තියෙනවා කියන කාරණාව තමයි මේ කියන්නේ. මොනේ හරි වැඩක. එන්ජොයිමන්ට්. ඒක අපිට තේරෙන්නේ. දැන් අපි මෙහෙම කියමු. සාමාන්‍ය මේ 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 ගොඩක් ගෙවල් වල මේක අපිට බලන්න පුළුවන් එක. දැන් සාමාන්‍ය ගෘහණියක් දවසට ඉසේ වැඩ කරන එකට අපිට ගෙවීමක් කරන්නේ නැහැ. ඒ වැඩ කරනකොට අපි තුමු ළමෙක් වෙනුවෙන් හරි කියලා ගමුකෝ. ඒ වැඩ කරද්දී ඒක ඇතුලේ තියෙනව නේද මේ තව කෙනෙක් වෙනුවෙන් කරනවා කියලා දැන්. ඒක ප්‍රඩක්ට් කියන්නේ ආයි එන්නේ නැහැ නේ Tamanට දෙයක් එන්නේ නැන්නේ නැත්තම්. ඒ කියන්නේ අපි දැන් කාල් මාක්ස් ශ්‍රමය නිර්වචනය කරනකොට සර්ප්ලස් වැලියු කියන එක ගන්නකොට එයා කිව්වේ යමක් වර්කර්ගෙන් කම්කරුවාගෙන් ගන්නවා ක්‍රමයෙන්. මෙහෙම ක්‍රමයේ ගන්නවා. ඒ කියන්නේ ගෙවන්න නැති මුදලක් තියෙනවා කියන එක. එයාගෙන් ශ්‍රම ශක්තිය අරගෙන ඒ ශ්‍රම ශක්තියට සරිලනව එයා කරන වැඩ ප්‍රමාණයට වඩා අඩුවෙන් ගෙවනවා කියන එක ඒ කියන්නේ. ඒ නිසා අතිරික්ත මුදලක් අතිරික්ත වටිනාකමක් එළියට යනවා. ඒ එළියට යනදී වඩා වඩා අර කුණු කොටක කුණු එකතු වෙනවා වගේ එකතු වෙනවා. ඒක සමුච්ඡනය කියලා කියනවා. දැන් මේ මෙහෙම එළියට යනවා වෙනකොට ඇතුළට එන්නේ මොකද්ද කියන එකයි අපි වැදගත් වෙන්නේ. වර්ක වැඩ කරන්නේ ඇයි? වැඩ කරනකොට එයා වැඩ කරන්නේ විනෝදයකට. ඒ කියන්නේ එයා මෙතන වැඩ කරගෙන යෑම ඇතුලේ එයා එහෙම වැඩ කරන්නේ එයාගේම විනෝදය සඳහා කියන එකයි මෙතන මේ කියන්නේ. ඒ කියන්නේ විනෝදයකින් තොරව වැඩ කරන්නේ නැහැ කියන එකයි මේ කියන්නේ. හරි. ඒ විනෝදය කියන්නේ අපිට මෙතනදී ගන්න පුළුවන් වේදනාත්මක සතුට කියලා. ඒ කියන්නේ කෙනෙක් වැඩ කරනවා නම් එයා එක පැත්තකින් එළියට දානවා සර්ප්ලස් වැලියු එක, අනිත් පැත්තෙන් සර්ප්ලස් එන්ජොයිමන්ට් එකක්. ඒ කියන්නේ අතිරික්ත විනෝදයක් Tamanට පුරා ගන්න. ඔබට පාරවල් වල හරි කොහේ හරි ඕනෑම මිනිහෙක් වැඩ කරනවා දිගින් දිගට දකින්නකොට මේ දෙකම වැඩ කරනවා කියන එකයි මේ කියන්නේ. මේකේ මාක්ස් දැක්කේ නැහැ ඇතුළට එක. මේක හරි. ඒතර අන්න ඒකයි අන්න ඔන්න ඔය සොයා ගැනීම තමයි මෙතන වැදගත් වෙන්නේ කියන එකයි විශේෂයෙන් අපි සාකච්ඡා කරන්නේ. ඒ කියන්නේ මිනිස් කෙනෙක් අහන්න පුළුවන් මේක ලකන් කියනවා. දැන් කොහොමද අපිට කෙනෙක්ගේ මේ බොඩි එකකින් කියන්න පුළුවන් මේ මෙයා විනෝද වෙනවා? අපිට ඒක කියන්න පුළුවන් වෙන්නේ සිග්නිෆයි කියන එක. ඒකෙන් ලකන් මෙන්න මෙහෙම කියනවා. හැංගුම් කාර්ගේ මිනිසාට විශේෂයි. කිසි කෙනෙකුට කියන්න බෑ බෙල්ලෙකුට හෝ බෙල්ලෙක් හෝ බීවරෙක් විනෝද වෙනවාද කියලා. හේතුව ඔවුන් වටහා ගන්න හැංගුම් කාර්ගයන් නැති නිසා. විනෝදය සහ ශරීරය අතර වෙනසක් නැහැ එතන. ඒ කියන්නේ සරලකෝ කොට්ටෝරියෙක් ලොකු මේ ගහකට කොටනකොට අපිට ඒ කියන්නේ එයා සිග්නිෆයි එකක් එයා නිපදවල නැති නිසා තමයි අපිට තේරෙන්නේ නැත්තේ එයා විනෝද වෙන්නේ නැහැ කියලා. ඇත්තටම එයා කොටනකොට විනෝද වෙනවා කියන එක අපි මේ කියන් තේරුම් ගන්න. ඒ විනෝදය පේන්නේ නැහැ අපිට. අපිට විෂුවල් සද්දේ විතරයි ඇහෙන්නේ. එතකොට විනෝදේ නිෂ්පාදනය වන්නේ වැඩ කරන විට. එය එන්ට්‍රොපිකයි. එන්ට්‍රොපික් කියලා කියන්නේ අර අවුල කියන එක. කියන්නේ අර එන්ට්‍රොපි කියන්නේ ෆිසික්ස් වල ඒ ලෙවල් වල එන්ට්‍රොපි කියලා කියන්නේ එන්ට්‍රොපි කියලා කියන්නේ දැන් අපි හිතමු කවුරු හරි කෙනෙක් සාලයක් හොඳට රස් කරලා තියෙනවා. එතන මොන හරි වැඩ ගොඩක් කරනවා කවුරු හරි කෙනෙක්. මොන හරි අපි හිතමු පොඩි බර්ත්ඩේ පාටියක් කරනවා. බර්ත්ඩේ පාටිය වරු නම් මොකද මුළු සාලෙම අවුල් වෙලා. අපි ඒකට කියනවා එන්ට්‍රොපි කියලා. නේද? අවුල් වෙනවා. එක පදාර්ථයේ එක ගුණයක් හැටියට තමයි භෞතික විද්‍යාව සැලකන්නේ. ඕනෑම දෙයක් අපි පිළිවෙලක් හැදුවේ නැත්තම් ඒ කියන්නේ සරලවම එන්ට්‍රොපියට විරුද්ධව තමයි ඉන්ටෙලිජන්ස් කියන එක මේ මිනිසාගේ ඇති වෙලා තියෙන්නේ. ඒ කියන්නේ මේ ඉන්ටෙලිජන්ස් එකෙන් තමයි මේ එන්ට්‍රොපි එක නැති කරන්නේ. එතකොට විනෝදේ නිෂ්පාදනය වන්නේ වැඩ කරන විට. ඒ එන්ට්‍රොපිකයි. යම්කිසි වැඩක් කරන විට අවට අවුල් වෙනවා. හරිද? එතකොට අපි තේරුම් ගත යුත්තේ මෙන්න මේකයි. මෙන්න මේ වැඩ කරනකොට එකතු වෙන විනෝදේ තියෙන්නේ. ඒ කියන්නේ වැඩ කරන එක පැත්තකින් පවතින ක්‍රමයේ විසින් එකක් එළියට අතිරිත වටිනාකම කියලා එළියට ඇදලා ගන්නවා. සර්ප්ලස් වැලියු කියලා අනිත් පැත්තේ සර්ප්ලස් එන්ජොයිමන්ට් එක ඇතුළට එනවා. මෙන්න මේකේ වැදගත් දෙයක් තියෙනවා. ඔන්න බලන්න දැන් අපි තේරුම් ගත යුතු දෙයක් තමයි කියන්නේ වැඩවසම් ක්‍රමයේ තුල මේක කියන්නේ මේක අපිට විසිබල් නෑ කියන එකයි මට කියන්න ඕනේ මේ එන්ජොයිමන්ට් එක. ඇයි හේතුව? මේක තමන්ගේක අනිත් පැත්තට යනවා. මේක තමන් මොකද මිනිහෙක් ඉන්නේ හැබැයි. අපික මාස්ටර් ස්ලේව් කියලා ඒ වෙලාව ගන්නකොට මේක යුරෝපයට තමයි අදාළ වෙන්නේ මුලින්ම. යම්කිසි මිනිසෙක් තව මිනිසෙකුට කියනවා මේ වතුර එකක් කියලා. තව ටිකින් පිගානක් කියලා. ඉතින් ගේ රෝගී නේ. එයා වැඩ කරනවා අරයට යම්කිසි දෙයක් එකතු වෙනවා අනිත් පැත්තේ. එහෙම නැත්නම් එයා වෙනුවෙන් මොකක් හරි මහනුව රෙද්දක් මහනුව. එහෙම නැත්නම් කාපට් එකක් සුද්ධ කරනවා. ඕනි දෙයක් කරනවා. එතකොට මට කියන්න ඕනලා තිබුණේ මේ විනෝදය කියන එක මේ පේන්නේ නැහැ ඒ හින්දා. මෙහෙන් කරනවා අනිත් පැත්තෙන් යනවා. නමුත් ධනවාදී කියන මොහොත උදාවීම සම්බන්ධයෙන් ලකන් කියන මෙන්න මෙහෙම. ධනවාදී කියන උදා වෙන මොහොත ගැන මේ කියන්නේ. හරියටම කියන්නේ හරියටම ඉතිහාසයේ යම්කිසි මොහොතකට පස්සේ වැඩවසම් ක්‍රමයේ බිඳ වැටිලා ධනවාදී බිහි වෙනවා. මෙන්න මේකයි අ කියන්නේ. මාස්ටර් කතිකාව තුළ මාස්ටර් ඩිස්කෝස්. මාස්ටර් කතිකාව තුළ ඒ කියන්නේ සරලවම මේ මාස්ටර් කතිකාව කියලා කියන්නේ යම්කිසි ජන සමාජයක යම්කිසි කෙනෙකුට ආධිපත්‍යය තියෙන. ඒ එයාගේ ආධිපත්‍ය පිළිගන්නවා කියන එකයි මේ කියන්නේ. සර්ලෝකෝත් මාස්ටර් කතිකාව කියලා කියන්නේ තහනම පැවති යුගය කියන එක. ඒ කියන්නේ යම්කිසි පුද්ගලෙක් කියන මෙන්න මේවා කරන්න එපා. ඒවා පිළිගන්න මිනිසු ඉන්නවා. ඒ නිසා තමයි අපි වෙන සමාජයකට එක පැත්තකින් මාස්ටර් කතිකාවේ සමාජය කියලා කියන්නේ. මේ වෙන සමාජයක කරන්නේ. එතකොට අපි මේ මොහොත ගත්තොත් මාස්ටර් කතිකාව තුළ යමක් ඉතිහාසයේ යම් මොහොතක සිදුවෙනවා. ඒ මොහොත තමයි විනෝදය, වේදනාව. මනින්න පුළුවන් මිම්මක් අපිට හමු වෙන. මේ තමයි ප්‍රාග්ධන සමුච්චනය අපට හමු වෙන මොහොත. මෙන්න මේක පොඩක් අමාරු තේරුම් ගන්න. ඒ කියන්නේ දැන් මෙතෙක් කල අර වැඩ කරන සේවකයා යම් කිසි දෙයක් අනිත් එක්කෙනාට කරනවා. ස්වාමියාට. ස්වාමියාට උරා ගන්නවා. මෙහෙන් දෙනවා අරින් ගන්නවා. මෙහෙන් දෙනවා අරින් ගන්නවා. මේ එතකොට අපිට පුළුවන් නේද එක්තරා විදිහකින් මේක වෘත දෙකක් අරගෙන මේ දෙක ඡේදනය කරොත් එහෙම මෙහෙන් දෙනවා අරෙන් ගන්නවා ඡේදනය වෙනවා කියලා කියන තැනේදී අපි දැනගත යුතු දෙයක් තමයි මේ දෙන්නටම පොදු තැන කියන එක. ඒ ඡේදනය කියන්නේ පොදු තැන. ඒ පොදු තැනට නැකන් කියන ඔබ්ජෙක්ට් එක. ඒ කියන්නේ මගේ විනෝ මම මේ වැඩ කරන්නේ මම ආශ කරන නිසා. එහෙම නැත්නම් මගේ විනෝද වස්තුවක් වෙනුවෙන් මම මේ වැඩ කරන්නේ කියලා. දැන් ඒ කියන්නේ ඔබ්ජෙක්ට් එක කියන එක. දැන් අපි දන්නවා ඔබ්ජෙක්ට් එකේ එක ගැන වෙනම අපි විශ්ලේෂණය කරලා තියෙනවා අපේ ආශාවට තුඩු දෙන හේතුව කියන එක. අපේ ආශාවට තුඩු දෙන හේතුව. අපේ ආශාව කුල්මත් කරන හේතුව. එතකොට ඔබලාට පැහැදිලි වෙන්න ඕනේ කියන්නේ අපි ජීවත් වෙනකොට එක පැත්තකින් වස්තු ලෝකයක් තියෙනවා එක පැත්තකින් ආත්මීය ලෝකයක් තියෙනවා. එතන ආත්මයට මුණ ගැහෙනවා වස්තුව. අපි ඒකට කැමති ආශ කරනවා. හැබැයි අපි ආශ කරන්නේ වස්තුවට නෙවෙයි ඒ වස්තුව තුල තියෙන x නැමැති ගුණයකට. එතකොට මෙතන මේ වැඩ කරන සේවකයා තමන්ගේ ස්වාමියා වෙනින් වැඩ කරනකොට එයා එහෙම කරන්නේ තමන් ඒ වැඩ කරන දේ තුල අනික් කෙනා කුල්මත් වෙයි කියලා. ඒ කුල්මත් වීමක් ඇති වෙනවා. ඒ කුල්මත් වීම පෙරලා රිෆ්ලෙක්ට් වෙනවා පරාවර්තනය වෙනවා Tamanට වැඩ කරන්නේ කියන එක මේ කියන්නේ. ඒ කියන්නේ මිනිසෙක් තව මිනිහෙකුට සරලවුවොත් මේ වැඩවසම් ක්‍රමය කියලා කියන්නේ මිනිසෙක් තව මිනිසෙකුට වැඩ කිරීම කියන එක. අන්න ඒකමට කියනවා. මිනිසෙක් තව මිනිහෙක් වෙනුවෙන් වැඩ කිරීම. ධනවාදයේ තුලදි වෙන්නේ මෙන්න මේ ඡේදනය වෙන මෙන්න මේ ඉන්විසිබල්. ඒ කියන්නේ මෙන්න මේ වස්තුව නොපෙනෙන වස්තුව බොහෝ විට මේක බොහෝ මේක නිකන් නිස් නේ කියන්නේ එළියට කියන්නේ ඒක පාවිච්චි කියන්නේ පාවිච්චි කරා විසි කරා පාවිච්චි කරා විසි කරා අපි සරලවකුත් එහෙම වතුරයක් ගෙනත් දුන්නා කෝප්පේ වතුර බිරුවයි කරා අන්න ඒ වගේ මේ වැඩ සම්ප්‍රමේදී වෙන්නේ මොකද්ද ගේනෝ නැති වෙන ගේනෝ වි කියන්නේ මෙයා මෙයා මහන්සි වෙනවා වැඩ කරනවා ඒක නැති වෙන මෙයා මහන්සි වෙනවා වැඩ කරනවා නැති වෙන ධනිෂක ක්‍රම කියන්නේ අර ඉන්ටර්කූලර් ටර්බෝ වගේ ඉන්ටර්කූලර් ටර්බෝ කියලා කියන්නේ අර පිටතට යන ශක්තිය ආයි ගන්න ඕනේ ඇතුළට. ඒ වගේ මෙන්න මේ ඔබ්ජෙක්ට් එක ආයි ඇතුළටම ගන්න. කියන එකයි මේ කියන්නේ. ඒ කියන්නේ දැන් මේ ඉස්සල්ල මේක නිකන් පාවිච්චි කරා විසි කරා නම් throw away එහෙම නැත්නම් disposable syringe එකක් වගේ දෙයක් නම් ඔබ්ජෙක්ට් එක. ඒ ඔබ්ජෙක්ට් එක ආයි උරා ගන්න ක්‍රමයටම කියන එකයි මේ කියන්නේ. මේක ටිකක් අමාරු තේරුම් ගන්න. ඒ කියන්නේ මේකේ තේරුම තමයි අපි යමු කර්මාන්ශාලාවට එන්න. එතකොට කර්මාන්ශාලාවේදී මොකද වෙන්නේ? කර්මාන්ශාලාවේදී වෙන්නේ යම් කිසි නිශ්චිත භාණ්ඩ ප්‍රමාණයක් හදනව යම් කිසි කම්කරුවෙක්. ඒ කම්කරුවා මේ වැඩ, ඒ කියන්නේ කම්කරුවා එතන වැඩවලට එන්නේ ඉස්සෙල්ලම ෆැක්ටරිය විසින් ඩිසයින් කරලා ඉවරයි. මෙයාට මෙච්චර පැය ගන්න කිසි අදාළ පුළුවන් මෙච්චරයි කියලා. මෙච්චර මේ ටික හදුවම මෙන්න මේ විදිහට මෙච්චර සර්ප්ලස් එකක් අපි ගන්නවා. ඒක ගන්න පුළුවන් උනේ කොහෙන්ද? අර එන්ජොයිමන්ට් එක. ඒ කියන්නේ ඔබ්ජෙක්ට් එක හරහා ලබන එන්ජොයිමන්ට්. ඒ කියන්නේ යම් කිසි කෙනෙක් යම් කිසි වැඩක් කරනකොට ඒ ලබ යම් කිසි වැඩක් කරනකොට එයා ලබන තෘප්තිය කියලා ගමුකෝ. එතකොට ඒ එයා විසින්ම ගන්නා වූ තෘප්තිය නැත්නම් වේදනාව. තෘප්තිය කියන කිව්වේ වේදනාවෙන් තෘප්තිමත් වීම කියන එක. ඒ වේදනාවෙන් තෘප්තිමත් වීම අපි සරල උදාහරණයක් ගමු. දරපලන්නේ. දරපලන්නේ යම් වෙලාවකට පස්සේ දර පලාගෙන යනකොට යන්නේ නිකම්ම දර පැනෙනවා. හිතන්න නැතුව දඩබඩ ගාලා දර පැනෙනවා. අන්න ඒ මොහොත ගැන මේ කියන්නේ. අන්න ඒ විනෝද වෙන වෙලාවය. ඒ කියන්නේ එයා ඊට පස්සේ දැන් අපිට මේක පේන්නේ නැහැ. දර පලන්නේ විනෝදෙට කියන එක. දැන් විනෝදෙට කොහොමද චූන් එක නෙමෙයි මේ කියන්නේ වේදනාව. අර මාංශ පේශී රිදෙනවා දැන්. හැබැයි ඒ රිදෙනකොට තමයි වැඩිපුර වැඩ කරන්නේ. අන්න ඒ මොහොත. ධනිෂ්ඨකම කියලා කියන්නේ අන්න එහෙම ප්‍රපංචයක්. ඒ කියන්නේ මේ ධනිෂ්ඨකමේ වටහරතරයක් තමයි මිනිහෙක් වැඩ කරනකොට වැඩ විතරක් නෙවෙයි කරන්නේ. එයා විනෝද වෙනවා. මෙන්න මේ විනෝදය කවුන්ට් කරන්න පුළුවන්. කැල්කියුලේට් කරන්න පුළුවන් නම් අපිට පුළුවන් වෙන අපිට ඕන වැඩක් ගන්න කියන එක. ඔනෝක තමයි ධනවාදී බිහි වෙන්නේ. ඒ කියන්නේ අර විනෝද වීම කැල්කියුලේට් කරනවා කියන එකයි මේ කියන්නේ. ගණනය කරන්න ගන්න. මෙන්න මේ කැල්කියුලේට් කරන එක. ඒ කියන්නේ විනෝදය යම් කිසි මිනිහෙක් වැඩ කරනකොට ඒක පැහැදිලි නැත්නම් අහන්න. ඒ කියන්නේ විනෝද වෙනකොට කියන්නේ වැඩවසම් ක්‍රමේදී වැඩ කරමින් විනෝද වීම මනින්න විදිහක් නෑ. දැන් නෑ. ධනේශන ක්‍රමයට ආව ගමන් වෙන්නේ මේ විනෝද වීම කැල්කියුලේට් කරන්න ගන්න. මෙන්න මේ කැල්කියුලේට් කිරීමේ ක්‍රියාවලියට තමයි කියන්නේ නොලෙජ් කියන්නේ. ඒ කියන්නේ සරලව කිව්වොත් කැපිටලිසම් හය කරන්නේ නොලෙජ්. ඒ කියන්නේ එකනේ දැන් අපි මෙහෙම කියමු යම් කිසි කෙනෙක් යම් කිසි වැඩක් කරලා පුහුණු වෙනවා කියලා කියන්නේ එයා වැඩ කරන්න දැනගන්න ඕන නෙවෙයි ඒ වැඩවලින් විනෝද වෙන්නත් දැනගන්න. ඒ විනෝද වීම දැනගන්නකොට තමයි අපි කියන්නේ යට දැනුම දෙනවා කියන්නේ. ඒ කියන්නේ කපහැදිලි. ඒ කියන්නේ දැන් මට මූලික වශයෙන් කියන්න ඕනේ ඒ කියන්නේ දැනුම වටිනාකම් නිපදවන්න ගන්නවා. වෙනදා ඉවත දැමූ විනෝදය දැන් යලිත් පද්ධතිය සේවය සඳහා යොදා ගන්නවා. ක්‍රමයේ ප්‍රතිනිෂ්පාදනය සඳහා අනවරතව මේ විනෝදය යොදා ගන්නවා. ඒතකොට දැන් මට කියන්න ඕනෙලා තියෙන්නේ දැනුම කියලා කියන්නේ අතිරික්ත වටිනාකම් නිපදවන දෙයක්. එහෙම නැත්නම් ඒතකොට අපි මෙතන කතා කරන්න ඕනේ සර්ප්ලස් නොලෙජ් කියන එක. නිකන් නොලෙජ් නෙමෙයි. ඒ කියන්නේ නොලෙජ් එක කියලා කියන්නේ සර්ප්ලස් එකක් තියෙනවා ඒක ඇතුළේ. එතකොට දැනුම කියලා කියන්නේ ඊටම පැහැදිලිව ක්‍රියාවක් හා සම්බන්ධයි. හැබැයි මේ ක්‍රියාවත් එක්කම විනෝද වීමකුත් තියෙනවා. ඒතුළු බලන්න මේ අපි ඉස්සෙල්ලා දැන් අපි අර අපේ විවේචනයේට ලක්වෙච්ච තර්කය ඇතුලේ තිබෙන විනෝදය කියලා කියන්නේ නිකන් මේ දැනුම කියලා කියන්නේ නිකන් ශික්ෂණය කරන පාලනය කරන අන්න එහෙම එකක් නේ. ඒ අර්ථය නෙමෙයි අපි මේ කියන්නේ. පැහැදිලිද? එතකොට ඒ විතරක් නෙවෙයි දැන් අපි හරහා ඒ කියන්නේ එක්ස් කණ්ඩායම හරහා තමයි ලංකාවේ ප්‍රථම වතාවට මේ මේ ප්‍රපංචය හඳුනාගත්තේ. ඒ කියන්නේ සරලව කිව්වොත් X කණ්ඩායමේ දැනුම දැන් JVP එකේ දැන් JVP එක වගේ ව්‍යාපාරයක මේ මෙතනත් හරි කියුණා. ඒ JVP ගම ව්‍යාපාරයක දැනුම හැදෙන්නේ නැහැ. දැනුම හැදෙන්නේ නැහැ කියන්නේ දැන් අපේ ව්‍යාපාර ගම මුලින්ම දැනුම හැදුවේ. හැබැයි බලන්න ඒක විකුණන්න පුළුවන් ඊට පස්සේ නේ. අන්න ඒක වැදගත්. බලන්න මේ විකුණපු විකිනිල්ල. ඒක ඒක අලුත් ප්‍රපත්තිය. ඒ කියන්නේ මෙහි ඉගෙනගත්ත දැනුම ගිහිල්ලා එළියේ ගෑනු ගන්න, සුදු ගෑනු ගන්න, එකේ අර එක එක ගෑනු. අර ඒ ගෑනු, මෙහි ගෑනු, සෙක්ස් වැඩි ගෑනු, කෙට්ටු ගෑනු, මහත ගෑනු නේද? කන් ලොකු ගෑනු, තොල් ලොකු ගෑනු. ඒ ඒවට ඔක්කොම මේ මෙහෙන් ආව දැනුම. ඇයි දැනුම යනු විනෝදය. ඒ කියන්නේ දැනුම කියන්නේ දැනුම කියන්නේ යම්කිසි වැඩක් සමග සම්බන්ධ විනෝදයක් කියන්නේ.